Alte Bibbia.
Parlimento Garukatana Gatoni, October Masa, Havana Dignadaqua, Peravaru, Tahedaqua, Kalsabanamo, Indanakan.
Yanua, Sabava, October Masa Hatarandin, Peravaru, Tahedaqua, Sabava Kaltabun Lebi, Kaltabime Yojana. Dahai. कल तब नमस्ता ही हो जाना
कल तब नमस्ता ही प्रश्न मुझे बड़ा हुमान मानती
प्रश्न मुझे बड़ा हुमान मानती तुम्हां मुझे बड़ा हुमान मानती तुम्हां की प्रश्न
है अगर सभापति कथा ना है कि तुम्हें नहीं मंगाना प्रश्न है इधर ही बात करना सभा कल तब भी मैं प्रश्न है नीतियां सामी पिलवाद अहमद तुम्हारे ऐसी मटे घरु अहमद तुम्हें දෙදහස් විසි එකේ දහනමය දාහතරණ දින ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක සජීවී වැඩසටහනකට සහභාගීවකින් බදුබල සේනා සංවිධානයේ නායක පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ විසින් රටේ ආරක්ෂාව එවැගේම ඉදිරියේදී ඇතිවෙන නියමිත ශස්ත්‍ර ප්‍රහාරයන් පිළිබඳ කරුණු රාශියක් අනාවරණය කළා. එවැගේම ස්වාමින් වහන්සේ විසින් පැවසුවා ඔහු ළඟ තොරතුරු සහ සාක්ෂි තිබෙනවා ඒ පුද්ගලයන් ස්වාමින් වහන්සේ විසින් හඳුනාගෙන තිබෙන බවත් ඒ කණ්ඩායම් පිළිබඳව ස්වාමින් වහන්සේ දන්නා බවත් ඕනෑම මොහොතක ප්‍රහාරයක් එල්ලවීමට හැකි බවත් පුපුරවා ගන්න බඩු සූදානම් ඇති බවත් ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ කළා. එතකොට මේ ප්‍රකාශය ස්වාමින් වහන්සේ තවදුරටත් කිව්වා මේ පිළිබඳව ජනාධිපතිතුමාව දැනුවත් කරලා තිබෙන බවත් ස්වාමින් වහන්සේ ඒ වැඩසටහනේදී ප්‍රකාශ කළා. එතකොට ගරු ඇමතිතුමනි එතකොට මේ වගේ ප්‍රකාශයක් විශේෂයෙන්ම සජීවී වැඩසටහනකදී මේ රටේ බොහෝ දාය බලන ප්‍රසිද්ධ අපේ හිරු නාලිකාව තිබෙන සලකුණ වැඩසටහනේ තමයි ස්වාමින් වහන්සේ විසින් එම ප්‍රකාශය කළේ. එතකොට උන්වහන්සේ මේ ප්‍රකාශය කිරීම තුළ විශේෂයෙන්ම ඒ ස්වාමින් වහන්සේ කරුණු සියලු දේවල් දන්නවනම් ඒ පිරිස් ගැන දන්නවනම් කණ්ඩායම් පිළිබඳ දන්නවනම් ඒ ප්‍රහාරය එල්ලවිය අද නැත්නම් හෙට නැත්නම් අනිද්දා එල්ලවිය හැකි බවත් ස්වාමින් වහන්සේ පැවසුවා. එතකොට මේ සියලු කාරණා ස්වාමින් වහන්සේ දැනගෙන සිටින බව අපිට පේනවා. එතකොට එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධ මාධ්‍ය තුල ප්‍රකාශ කරාට පස්සේ මම ඔබතුමාගෙන් දැනගන්න කැමති විශේෂයෙන්ම එක කාරණාවක් තමයි දැන් සමුන්නාන්සලාගේ ආණ්ඩුව මේ රටේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න සංචාරකයන් මේ රටට ගෙන්නන්න විශාල වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මේ කොවිඩ් වසංගතය ඇතුළෙත් මේ රටේ තියෙන ඩොලර් ප්‍රශ්නය එවැගේම ඩොලර් නැතිකමට පිළියමක් හැටියට ඉතා ශීඝ්‍රයෙන් සංචාරක කර්මාන්තේ විවෘත කරන්න ඕනේ කියන අදහසේ ඇමතිතුමා ආණ්ඩුව ඉන්නවා. එවැගේම තමුන්නාන්සලා පටන් ගන්න යන අර වරාය නගර වගේ දේවල්ටත් ආයෝජකයන් ගේන්න ඕනේ කියලාත් කියනවා. මම දැක්කා ඊයේ කුවේටේ අගමැතිතුමා හමු වෙලා ජනාධිපතිතුමා ඇමරිකාවේ නිව්යෝක් නගරෙදී එතුමාටත් ආරාධනා කළා වරාය නගරයට ඇවිල්ලා ඒ ඇවිල්ලා ආයෝජන වලට සම්බන්ධ වෙන්න කියලා ජනාධිපතිතුමා විසින් කුවේටේ ඉන්න අගමැතිතුමාට ඒ සාකච්ඡාවේදී ආරාධනා කළා. එතකොට මෙවැනි පසුබිමකදී ස්වාමින් වහන්සේ මේ ප්‍රසිද්ධ නාලිකාවක මෙවැනි ප්‍රහාරයක් එල්ල වෙන්න ඉඩකඩ තිබෙනවා කියන ඒ ප්‍රකාශය කිරීමත් එක්කම අනිවාර්යයෙන්ම මේ රටට සංචාරකයන් එයිද ආයෝජකයන් එයිද එතකොට තමුන්නාන්සලා මේ කොවිඩ් වසංගතයේ ඇස්සේ ආර්ථිකය ගොඩනගන්න ඕනේ කියලා එක පැත්තකින් විශාල උත්සාහයක් ආණ්ඩුව දරනවා. එක පැත්තකින් ඩොලර් නැහැ කියලා ආනයනය නවත්තලා තිබෙනවා. එතකොට මෙවැනි පසුබිමක මෙවැනි ප්‍රකාශයක් කරේ කිරීම තුළ මට දැනගන්න ඔබතුමාගෙන් අහන්න කැමැති මේ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ස්වාමින් වහන්සේව කැඳලා මේ ගැන කරුණු විමසලා තිබෙනවද? එවගේම එතුමා ස්වාමින් වහන්සේ මේ පුද්ගලයන් දන්නවා කණ්ඩායම් දන්නවායි කියලා පැවසුවා. එයාව අත්අඩංගුවට ගෙන තිබෙනවාද? එවගේම මේ පිළිබඳ විමර්ශන ක්‍රියාමාර්ග පටන් අරන් තිබෙනවාද කියලා මම ඇමතුමාගෙන් අසා දැනගන්නට කැමතියි. කොමිසුත්.
ගරු කථානායකතුමනි මුජිබර් රහමාන් ගරු මන්ත්‍රීතුමා විසින් අහ ප්‍රශ්න මේ ප්‍රකාශය පිළිබඳ ස්වාමින් වහන්සේගෙන් කරුණු විමසා තිබේද? ඔව්. ඒ පිළිබඳව කවුරුත් හෝ අත්අඩංගුවටගෙන තිබේද නැත මේ වෙනුවට මේ පිළිබඳව විමර්ශන ක්‍රියාමාර්ග ගෙන තිබේද ඒකට උත්තර දෙන්නේ උන්වහන්සේගේ ප්‍රකාශයේ අඩංගු කරුණු පිළිබඳ විමර්ශන අපි දිගින් දිගටම කරනු ලබන්නකි බවයි මේ ප්‍රකාශය අපි ඉතාම ගැඹුරින් තමයි අපි විශ්ලේෂණය කරන්න ඕනේ පූජ්‍ය ගලගඩත්තේ ඥානසාර හිමියන් මේ පිළිබඳව කරුණු විමසූ විට කියා සිටියේ තමන් ත්‍රස්ත ප්‍රහාර කෘමන්ත්‍රණ යනාදිය සම්බන්ධව පැවසුවේ අල් කුරානයේ යම් යම් වගන්ති පුටා දක්වමින් බවය ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානයේ අබ්දුල් රසීක්ගේ ප්‍රධානත්වයෙන් සිංහලට පරිවර්තනය කරන ලද කුරානයේ වගන්ති උන්වහන්සේ එදා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක සජීවීව ප්‍රකාශ කරමින් එවන් වගන්ති නිසා මුස්ලිම් මිනිසුන් අභිප්‍රේරණය වී ත්‍රස්ත ක්‍රියාවලට යොමු වීමට ඉඩ තිබෙන බව තමයි ප්‍රකාශ කර සිටියේ. උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරමින් සිටින්නේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් සංවිධානය මගින් 2015 දී සිංහලට පරිවර්තනය කළ එම කුරානයේ ඝාතන කුමන්ත්‍රණ සැලසුම් යනාදිය ගැන තිබෙන සඳහන් මේ පසුගිය වසර 6 තුළ වැරදියයි කිසිම මුස්ලිම් ආගමික නායකයෙක් ප්‍රකාශ කර නැති බව තමයි උන්වහන්සේ ප්‍රකාශ කළේ. එසේම උන්වහන්සේ එසේම ගරු සභාපතිතුමනි මෙතන වැදගත් වන්නේ අපි වහබ්වාදය පිළිගන්නවාද නැද්ද යන්නයි. වහබ්වාදය කැලිෆේට් හෙවත් මුස්ලිම් රාජ්‍ය යන සංකල්ප තමයි අවසානයේ ත්‍රස්තවාදය කරා යන්නේ. IS ඉස්ලාම් ස්ටේට් කියන්නේ මතවාදයක්. ඒක තියෙන්නේ පුද්ගලයාගේ ඔළුව ඇතුලේ. එවන් පුද්ගලයන් කවුද කියා එකවර සොයාගන්න අමාරුයි. අත්අඩංගුවට ගන්න බැරි ඒකයි. නවසීලන්ත ප්‍රහාරය එල්ල කළ මුස්ලිම් ත්‍රස්තයාව 2016-2017 සිට මොනිටර් කළා. පසුව උසාවියෙන් නිදොස්කට නිදහස් කළා. පරිගණකයේ ඔහුගේ ත්‍රස්තවාදී අදහස් මකා දැමුවාට ඔළුවෙන් මැකුවේ නැහැ. දිව්‍ය ලෝකෙ ගිහින් කන්‍යාව සමග ඉන්න තමයි ඊට පස්සේ පිහක් අරන් අර අහිංසකයන්ට ඇනගෙන ගියේ. අපේ රටෙත් එවන් මත දරන අය ඕනතරම් ඉන්න පුළුවන්. ඒ වගේ මත සාධාරණීකරණ නිවැරදි අය සනාථ කරන ඉගැන්වීම් ආගමික පොත්පත්වල තිබේ නම් අපි ඒවා ඉවත් කළ යුතුයි. එක රටක එක නීතියක් නම් එක් එක් ආගම්වලට එක් එක් නීති තියෙන්න බෑ. එම මතවාදයේ පෝෂණය වෙන්නේ බොහෝ විට එම නීති නිසා. ඥානසාර හිමි ඕනෑම මොහොතක ත්‍රස්ත පහරක් එල්ල විය හැකියි කීවේ නවසීලන්තයේ මෙන්ම වෙනත් රටවලත් වෙනවා මෙන්ම එම IS මතවාදීන්ට තමන් කැමති වෙලාවක ප්‍රහාරයක් එල්ල කරන්න පුළුවන් නිසා. අපි බුද්ධියංශ ශක්තිමත් කර තිබෙන්නේ ඒ නිසා. ඒකට විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ මුස්ලිම් සංවිධානවල සහාය අවශ්‍යයි. එවන් මතවාදයක් ඇතැයි සිතන කෙනෙක් අත්අඩංගුවට ගත්තාම ඒකට ජාතිවාදී ස්වරූපයක් දෙනවා නම් ඒක වැරදි. පාස්කුපාරෙන් පස්සේ රැඳිවුණු නියෝග මත රඳවා සිටින්නේ එවන් මත දැරූ අය. වහබ්වාදය, සලිෆවාදය, IS මතවාදය, ප්‍රචලිත කලාය, ඒකට මුදල් දුන්න අය, මරාගෙන මැරුණු බෝම්බකරුවන් ළඟින් ඇසුරු කළ අය, ඒ අය වෙනුවෙන් උසාවියේ පෙනී සිට අය. ඉතින් ඒ අයව රඳවාගෙන සිටීම වැදේ කියලා මුස්ලිම් මන්ත්‍රීවරුන් මේ පාර්ලිමේන්තුවේ කියනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. අපිට ඔබතුමන්ලාගේ සහාය අවශ්‍ය වෙනවා මේ දැවෙන ප්‍රශ්නය විසඳා ගන්න. සංගිලා හෝටලේ පුපුරවාගත් මරාගෙන මැරුණු ත්‍රස්තවාදි දෙන්නා ඉබ්‍රාහිම්ගේ පුතු දෙන්නා. ඔවුන් බටහිර විශ්වවිද්‍යාල වලින් උපාධි ලබාගෙන ඉතා උගත් තරුණයන්. ඔවුන් පවා මේ IS මතවාදයට දිව්‍ය ලෝකය එතවන කන්‍යාවෙන් 70 දෙනා ගැන කතා විශ්වාස කළ මෙවන් දෙයක් කළා නම් සාමාන්‍ය මුස්ලිම් තරුණයෙක් වයි මතවාදයට ගන්න එක එතරම් අසීරු කාරණයක් නෙමෙයි. ඒ වගේම මේ අන්තවාදී වහබ් ඉගැන්වීම වල තියෙනවා මුස්ලිම් රාජ්‍ය උදෙසා පවුල පිටින් ජීවිතදානය දීම දෙවියන්ට ළඟාවිය හැකි ක්‍රමයක් කියා. සයින්ද මරුදුවල පවුල් පිටින් මැරුණේ ඒ නිසා. මේ තත්ත්වය මොනතරම් භයානකද කියා අපි තේරුම් ගත යුතුයි. නවසීලන්ති පිහිපාර එල්ල කළේ මුස්ලිම් ත්‍රස්තයාව නිදහස් කරන්න කියලා මානවිකම් සංවිධාන රැසක් බලපෑම් කළා. අන්තිමට මොකද වුණේ? ඒ වගේ තමයි ලංකාවේ පැරණි සංවිධානයක් වන ශ්‍රී ලංකා ජමාත් ඉස්ලාම්. ඒක ශිෂ්‍ය සංවිධානය තමයි මාවනැල්ල බුදු පිළිම කැඩුවේ. ඒ ජමාත් ඉස්ලාම් සංවිධානයේ අවුරුදු 25ක් නායකයා හජ්ජුර් අක්බාල්. එම සංවිධානයේ පොතේ 117 පිටේ තියෙනවා ජිහාද් ගැන. ඉස්ලාමය ආරක්ෂා කර ගැනීමට ජීවිත පරිත්‍යාග කළ යුතුයි. එක් අයෙක් හෝ ජිහාද්ගේ යෙදුනේ නැත්නම් මුළු මුස්ලිම් සමාජයම වැරදකරු වෙනවා කියා. ඉතින් මේ හජ්ජුර් අක්බාල් යහපාලන රජය අත්අඩංගුවට ගත්තාම ඔහුව නිදහස් කළ යුතුයි කියලා මේ පාර්ලිමේන්තුවේ කැහැගැව්වේ ඔබතුමා මුජිබුර් රහමාන් මන්ත්‍රීතුමා. ඉතින් ඒ වගේම ජමාත ඉස්ලාම් සංවිධානය ගැනද ඔබතුමා ගුණවර්ණමක් කළා. පසුව ඔහුව කොන්දේසි විරවිතව නිදහස් කළා. හජ්ජුර් අක්බාල් පිළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ 270 වෙනි පිටේ මෙහෙමයි සඳහන් වෙන්නේ. හජ්ජුල් අක්බර් යනු ලංකාවේ ඉස්ලාමීය අන්තවාදී ප්‍රධාන මතවාදී බව සභාවේ මතයයි. ඔහු ආගමික වෛරය නොඉවසීම ප්‍රවර්ධනය කර ඇති ලංකාවේ ශරියා නීති ක්‍රියාත්මක කිරීම සහ ලංකාවේ ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීමට මුස්ලිම්වරු පොළඹවා ඇත. ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු කළ යුතුය. මාවනැල්ල බුදුපිළිම කැඩුවේ හජ්ජුල් හබ්ගාබ්ගේ සහෝදරයාගේ පුතුන් දෙදෙනා. ඔවුන් සහ දේවල බොහොම්බකරු මේ සංවිධානයේ ශිෂ්‍ය සහකාවේ සාමාජිකයන්. ජමාතේ ඉස්ලාම් පවත්වා ගිය අල් හස්නාන් සංග්‍රහාවේ මරාගෙන මැරෙන පහර සාධාරණය කරනවා. එසේම නදීර් මෞලවි පවසනවා 90 දශකයේ හජ්ජුල් අක්බර් තමයි තම සාමාජිකයන්ව අභිපුහුණුවට ඇෆ්ගනිස්තානයට යවලා තියෙන්නේ කියලා. ඉතින් එදා ඔබතුමන්ලා නිදහස් කළ හජ්ජුල් අක්බර් අපේ රජයයි නැවත අත්අඩංගුවට ගත්තේ. ඉතින් මේ වගේ මතවාදී අදහස් දරන අය අපේ සමාජයේ තවත් ඇති. ඥානසාර ස්වාමීන් වහන්සේ කියා සිටින්නේ අපි බුද්ධිමත්ව කටයුතු කළේ නැත්නම් ඔවුන්ට ඕනෑම අවස්ථාවක තනියෙන් හෝ ප්‍රහාරයක් එල්ල කළ හැකි බවයි. සභාගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නය එල්.ටී.ටී.ඊ. වගේ නෙවෙයි, හරිම සංකීර්ණයි. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා මේ වැරදි මාර්ගයට යන මුස්ලිම් තරුණයන්ව පුනරුත්ථාපනය යොමු කිරීම සඳහා ක්‍රියාකාරණය හරිම කරගන්න. මේ ප්‍රශ්නය මේ අන්තවාදය ගැන පළමුවෙන්න ජනතාව දැනුවත් කළේ ඥානසාර හාමුදුරුවෝ. නමුත් උන්වහන්සේ ජාතිවාදී අවස්ථනවා කියලා දෝෂාරෝපණය කළා. එදා අපි නිසි පියවර ගත්තා නම් මේ තත්ත්වය හැතිවන්නේ නැහැ. කරුණු කෙසේ වෙතත් ඥානසාර හිමි දැනුවත් කළ එවන් ප්‍රහාර වළක්වා ගන්න අපි උපරිම උත්සාහ ගන්නවා. මේ තර්ජනය ගැන ජනතාව දැනුවත් කිරීම ගැන මා උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි ඒ වළක්වා ගන්න අත්අඩංගුවට ගත යුතු අය ගන්නවා. පුනරුත්ථාපනයට යා යුතුයි යවනවා. ඔබ සියලු දෙනාම ඊට සහාය දී සිටියායි මා ප්‍රකාශ කර සිටිනවා.
ගරු ඇමතුමනි, මම මේ ඔබතුමාගෙන් විශේෂයෙන්ම ඇහුවේ දැන් මේ මේ ප්‍රකාශය පිළිබඳව මේ රටේ ජනතාව අතර යම් බියක් සැකයක් ඇති වෙලා තිබෙනවා. මොකද පැහැදිලිවම ස්වාමින් වහන්සේ කිව්වා හෙට අනිද්දා ඕනම තැනක වෙන්න පුළුවන් කියන ප්‍රකාශය කළා. නමුත් ඔබතුමාගේ පිළිතුරදී ඔබතුමා ඒ උත්තරේ නෙමෙයි මට ලබා දුන්නේ. ඔබතුමා වෙන කතාවක් කරගෙන යනවා මේ වහබ්වාදය ගැන. අනිත් එක ඔබතුමා මම කියන්න ඕනේ කුර්ආනය ගැන ස්වාමින් වහන්සේ කරපු විග්‍රහය සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒ වගේම තමයි ගරු සභා මේ ඇමතුමනි, විශේෂයෙන්ම මේකේ ප්‍රධාන මුලකාරය කියලා එතුමා අල්ලා දෙවියන් වහන්සේට නම් කිරීම තුළ මේ ලෝකේ ඉන්න කෝටි ගානක ඉන්න මුස්ලිම් භක්තිකයන්ගේ ඒ විශ්වාසයට විශාල හානියක් කළා. ඒ හානිය පිළිබඳව දැනට පැමිණි රාශියක් ඇවිල්ලා තිබෙනවා, විශේෂයෙන්ම හේට් ස්පීච් සම්බන්ධව. ඉතින් මම අහනවා ඔබතුමාගේ ආණ්ඩුව ඇත්තටම ඔබතුමා කියනවා දැන් ජනාධිපතිතුමා ඇමරිකාවට ගිහිල්ලා කියනවා අපි සංවිධානය ඇති කරන්න ඕනේ, ජාතික එකමුතුව ඇති කරන්න ඕනේ, විදේශ ඇමතුමා ගිහිල්ලා UNO එකට කියනවා මේක කරන්න ඕනේ කියලා. එහෙම කියන ගමන් ජාතීන් අතර වෛරය සැකය විශේෂයෙන්ම ආගමික නායකයන්ට අපහාස කරන මේ ප්‍රකාශය පිළිබඳව ඔබතුමාලා ක්‍රියාමාර්ග ගන්නවද? මට ඒකයි දැනගන්න ඕනේ. එතකොට ඔබතුමා මේ වහබ්වාදය ගැන මට කියලා වැඩක් නැහැ. මොකද මම වහබ්වාදියෙකුත් නෙමෙයි. වහබ්වාදය කියන එක එහෙම ඉස්ලාම් ආගම තුල කොහෙවත් වහබ්වාදයක් නැහැ. ඉස්ලාම් ආගමේ තියෙන්නේ කුර්ආනය හා නබිතුමා කියපු දේවල් පමණයි. එහෙනම් ඔබතුමා මට ඒකට ඍජු උත්තරයක් ලබා දෙන්න ඔබතුමාලා.
ගරු කතානායකතුමනි, ඔබතුමා වහබ්වාදය ගැන දන්නේ නැහැ කිව්වට වහබ්වාදයේ ප්‍රචලිතර කරන හජ්ජුල් අක්බර්ව නිදහස් කරන්න කියලා ඔබතුමා මේ පාර්ලිමේන්තු කියේ ඔබතුමා. ඒ වගේම තමයි ඔබතුමාගේ ජමාත් ඉස්ලාම් සාධාරණික ඔබතුමා. දැන් ඔබතුමා මම කිව්ව දේ අහපු නැති නිසා තමයි මේ තර්ජනේ තියෙනවා කියන්නේ. මේ අදටත් මේ තර්ජනේ තියෙනවා. මොකද මේ IS මතවාදී කියන එක කාටවත් හොයාගන්න බෑ. ඒක LTT සංවිධානයක සමාජිකයක් නෙමෙයි. ඕනම මුස්ලිම් තරුණයෙක්ට මේ IS මතවාදී තියෙන්න පුළුවන්. ඔබතුමාට තියෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේ දැන් නවසීලන්තයේ මේ මුස්ලිම් තරුණයාව නිදහස් කළා. නිදහස් කළාට පස්සේ තමයි එතුමා කළ. ඉතින් එතෙන් මුන්වාසේ කියන්නේ IS මතවාදී තියෙන තාක්කල් ඉන්න ඔබතුමයින් මම කතා කරන එක. ඒ ඥානසාර ස්වාමීන් වහන්සේ තස්සපාරක් එල්ල කරනවා කියලා කියන්නේ මේ IS මතවාදී සමාජයේ තියෙන තාක්කල් මොන මොහොතක ඔය ප්‍රහාරයක් එල්ල ගන්න පුළුවන්. දැන් හෙට වුණත් තුවක්කුවක් අරගෙන IS මතවාදී ඉන්න තරුණයෙක්ට ප්‍රහාරයක් එල්ල කරන්න
මන්තුමා විනාඩි 10යි තියෙන්නේ.
ඒක තමයි අපි නවත් කරන්නේ. ඒකට ඔබතුමන්ලාගේ සහයෝග අවශ්‍යයි. ඔබතුමන්ලා මේ අත්අඩංගුවට ගන්න අය නිදහස් කරන්න හදනවා නම් ඔබතුමන්ලාගේ මේ අහපු දේ තමයි උත්තර දෙන්නේ. ඇයි ඕන වෙලාවක ත්‍රස්වාදයක් ඕන වෙලාවක
බොහොම ස්තුතියි ඇමතුමායි මන්ත්‍රීතුමායි දෙන්නටම
ඕන වෙලාවක කාලය අවසානයි කෙල්ලව ගන්න පුළුවන් කියලා කියන්නේ IS මතවාදී ඉන්න අය අපි අඳුරන්නේ නැහැ ඒක අඳුරගන්න ඔබතුමන්ලා සහාය දෙන්න ඒකයි කියන්නේ
ඒ ප්‍රශ්නෙට වෙන් කරපු කාලය අවසානයේ රෝහණ දිසානායක මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය අහන්නේ
නැහැ ගරු කතානායකතුමනි විශේෂයෙන් කොරෝනා වෛරසයෙන් ලෝකෙම පීඩා විඳින දුක් විඳින වෙලාවක අපේ රටටත් ඒ කොරෝනා වෛරස ආක්‍රමණය වෙන වෙලාවේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතා දුරදිග කල්පනා කළා දුරදක්නා නුවණින් යුක්තව ඉතා අත්‍යවශ්‍ය කරුණු කාරණා රාශියක් සඳහා විශේෂයෙන් බඩු මිල වැඩිවීම ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවීම මේ ආදී කරුණු කාරණා සරකා බලලා මේ රටේ ජනතාවට පහසුකම් සැලසීම ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග ගත්තා. ඒ අතර හදිසි නීති උපයෝගී කරගෙන ඒ වගේම අත්‍යවශ්‍ය කොමසාරිස් ජෙනරාල් කෙනෙකු වශයෙන් මේජර් ජෙනරාල් නිවුන්හල්ලගේ මැතිවපත් කළා. ඒ වගේම වෙනත් ව්‍යාපෘති රාශියක් ඒ සඳහා ක්‍රියාත්මක කළා. මේ ක්‍රියාත්මක කිරීම තුළ ඒ තත්ත්වය සමනය කරන්න අපිට හැකියාව ලැබෙනවා. ඒ වගේම ක්‍රමවත් ලෙස මේ බඩු භාණ්ඩ බෙදාහැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නත් අවස්ථාව ලැබිලා තියෙනවා. විශේෂයෙන් මේ ක්‍රියාත්මක කිරීමේදී බන්දුල ගුණවර්ධන කරු වෙළඳ මැතිතුමා ඒ වගේම ලසන්ත අලවිගියවර්ණ මැතිතුමා බොහොම ක්‍රියාසූරත්වයෙන් යුක්තව කඩිනම්ම මේ වැඩපිළිවෙලට සහයෝගය ලබා දෙන්න කටයුතු කළා. එහෙත් ගරු කතානායකතුමනි පුංචි කරුණු කීපයක් දැනගත යුතු වෙනවා මේ පිළිබඳව වෙළඳ මැතිතුමාගෙන් දැනගන්න ගරු ලසන්ත අලවිගියවර්ණ මැතිතුමාගෙන් ඔබතුමාගෙන් අහන්න කැමති වෙළඳපොළෙහි වීසා සහල් සංගමයෙන් සිදු කරන මගඩිය නතර කර හිඟයකින් තොරව සාධාරණ මිලට වෙළඳපොළට හාල් නිකුත් කර වෙළඳා මෙන්ම පාරිභෝගික ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ සතු වගකීමකි. ඒ අනුව අංක 1 ප්‍රශ්නය දැනට වීහා සහල් සංගමය ඇති ව්‍යාපාරිකයන්ගෙන් කොපමණ ප්‍රමාණයක් වී සහල් අත්තනංගොඩ ගෙන ඇද්ද කියන ප්‍රශ්නය. මෙසේ අත්තනංගොඩගත් වීහා සහල් සඳහා මේ වන විට කුමක් සිදු කර ඇද්ද මේ ගත්ත වලින් අරගෙන තියෙන ක්‍රියාමාර්ග. තුන්වෙනි ප්‍රශ්නයම ව්‍යාපාරිකයන් අතර මහා පරිමාණ හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් කොපමණ සංඛ්‍යාවක් සිටීද යන්න වෙනුවෙන් වශයෙන් මෙම ගරු සභාවට ඉදිරිපත් කරන ලෙස මම ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මෙම මහා පරිමාණ ව්‍යාපාරිකයන් හා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් සහල් මෝල් හිමියන් ආරක්ෂා කරගන්නත් ඕනේ ගරු කතානායකතුමනි. මේ අය අපේම ජාතික නිෂ්පාදනයට දායකත්වය දෙන අපිත් එක්කම එකට කටයුතු කරන විශේෂයෙන් පාරිභෝගික ජනතාව ආරක්ෂා කරන මේ නීති රීති අවක්කලනය කරමින් ඉදිරියට ගෙන යන්න මේ තත්ත්වය ධනාත්මකව ඉහළට ඉදිරියට පවත්වාගෙන යන්න ඔවුන් ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ නිසා සහතික මිලකට පාරිභෝගිකයට සහල් ලබා දීම සඳහා රජයේ සතු කෙටි කාලන හා දිගු කාලන සැලසුම් මොනවාද? හතරවෙනි ප්‍රශ්නය ගරු කතානායකතුමනි අත්‍යවශ්‍ය භාණ්ඩ තියෙනවා සීනි තිත්ත වුණත් සමහර වෙලාවට කළු කඩ ඉතා ඉක්මනින් ආක්‍රමණය වෙන්න කරන්න පටන් ගත්තා. සිමෙන්ති අත්‍යවශ්‍ය භාණ්ඩ රාශියක් මේ කටයුතු ක්‍රියාත්මක කරගෙන යන සඳහා ජනතාවට පහසුවෙන් ලේසියෙන් අඩු මිලකට මේ භාණ්ඩ ලබා දීම සඳහා ගරු අමාත්‍යතුමා ගන්නා ඒ වැඩපිළිවෙල පිළිබඳව මේ සභාව දැනුවත් කරන ලෙස මම ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි ගරු රෝහණ දිසානායක මන්ත්‍රීතුමාගේ පළවෙනි ප්‍රශ්නය අත වශයෙන්ම වී අත්අඩංගුවට ගැනීමක් නෙමෙයි මේක සිද්ධ කළේ. මම ඒ පිළිබඳව පැහැදිලි කරන්නම්. මිලියන 12.4ක වී ගබඩාවල වී ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලයට ලබා ගැනීමට කටයුතු කළා. ඒ වගේම මේ ලබාගත්තු වී සඳහා සහතික මිලක් අදාළ ගබඩාකරුවන්ට ගෙවීමට කටයුතු කරලා ඒ වගේම ඒවා සහල් කරලා ඒවා සමුපකාර සහ සතු සමගින් බෙදාහැරීමට කටයුතු කළා. ඒ වගේම තුන්වෙනි ප්‍රශ්නය මෙම කුඩා හා මධ්‍ය පරිමාණික ව්‍යාපාරිකයන් කීප දෙනෙක් ගාන කියලා කී හරිත 113ක දෙනෙක්ගේ ඒ ගබඩාවල තිබෙන වීතමා ලබා ගැනීමට විශේෂයෙන්ම කටයුතු කළේ. ඉදිරියේදී විශේෂයෙන්ම රජයේ මේ වන විටත් දිස්ත්‍රික් පහක පෞද්ගලික අංශයත් සමග සම්බන්ධ වෙලා ප්‍රධාන මුදල් අමාත්‍යාංශය සහ වෙළඳ අමාත්‍යාංශය පාරිභෝගික අමාත්‍යාංශය තුනම සමුපකාර ව්‍යාපාරයක් සම්බන්ධ වෙලා විශේෂයෙන්ම ප්‍රධාන වීමෝල් පහක් රජයේ මැදිහත්වීම තුළ ස්ථාපිත කරලා සමුපකාර ජාලය සහ අපි වී ලබා ගැනීමේ කටයුත්තටත් වී අලෙවි මණ්ඩලය සමඟ සම්බන්ධ වෙලා ඒ මෝල් වලින් වී නිෂ්පාදනය කරලා බෙදා හැරීම තමයි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙන්නේ. මේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අපි අද උදෑසන මේ පාර්ලිමේන්තුවේදී පාරිභෝගික අධිකාරියේ තිබෙන පනත ශක්තිමත් නොවන නිසා තමයි ඒ පනත ශක්තිමත් කිරීමේ මූලික පියවරක් විදිහට යම් පාණ්ඩයකට පාලන මිලක් පැනෙවට පස්සේ ඒ පාලන මිලට වඩා වැඩියෙන් බඩු අලෙවි කළොත් තිබෙන දඩමුදල වැඩි කිරීමට අපි කටයුතු කළේ. විශේෂයෙන්ම මෙවැනි නීතියක් නොතිබුණු නිසා තමා පාරිභෝගික ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂම සීනි සහ සහල් පිළිබඳව වෙළඳපොළේ ඇති වුණු අසීමිත මිල ඉහළ යාම නිසා ජනාධිපතිතුමාට මේ රටේ හදිස්සි නීතිය පනවන්න නෙමෙයි හදිස්සි නීති රෙගුලාසි යටතේ වී එවගේම සහල් සහ සීනි සඳහා පමණ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයෙක් පත් කරලා ඒවා ඒ රඳවාගෙන තිබෙන අයගෙන් මිලදීගෙන රාජසන්තක කරන්නත් නෙමෙයි ඒ මිලදීගත්තු මිලදීගෙන සාධාරණ මුදලක් ඒ අයට ගෙවලා ඒවා පාරිභෝගිකයන්ට ලබා දීමට විශේෂයෙන්ම කටයුතු කළේ. ඉතින් ඒ අනුව මේ වන විට සීනි 240කට විතර තිබුණු සීනි අද විශේෂයෙන්ම 130කට වඩා අඩු මිලකට ලබා ගැනීමට අද වෙළඳපොළ තුළ හැකියාව ලැබිලා තිබෙනවා. ඒ ජනාධිපතිතුමාගේ ඒ හදිස්සි නීති රෙගුලාසි යටතේ ඒ නීති පනවපු නිසා ඒ වගේම සහලුත් අද යථා තත්ත්වයට පත් වෙමින් පවතිනවා. නමුත් අපි පිළිගන්නවා විශේෂයෙන්ම තවදුරටත් වෙළඳපොළ තුළ විශේෂම පිටි මං උදේවරුවේ සඳහන් කළා පිටි කිරිපිටි ඒ වගේම සහල් පිළිබඳව යම් කිසි ආකාරයක පාරිභෝගිකයන්ට හිගයක් තිබෙන බව අපි පිළිගන්නවා. ඒ වගේම ගෑස් ලාප් ගෑස් වලත් අනික්දා පැවැත්වෙන ජීවන විධාන කමිටුවේදී මේ පිළිබඳව තිබෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා ඉතාමත් ඉක්මනින් වෙළඳපොළ තුළ පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට මේ අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩනගනවා කියන එකත් මේ අවස්ථාවේදී විශේෂම වෙළඳ අමාත්‍යතුමත් මමත් මේ අවස්ථාවේදී සඳහන් කරමින් රෝහණ දිසානායක මන්ත්‍රීතුමාට මෙවැනි පාරිභෝගික අවශ්‍යතාවයන් වෙනුවෙන් මෙවැනි ප්‍රශ්න ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුව තුළ අදහස් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව එතුමාටත් විශේෂ ස්තුතියක් පළ කරනවා. බොහොම ස්තුතියි.
කල්තැබීමේ යෝජනාව මනුෂ්‍ය නායක කර්මන්ත
ගරු කතානායකතුමනි, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ 48 සැසිකාරය 2021/13 වන දින ජිනීවාහි දී පැවති අතර එහිදී එම සැසිවාරයේ අමතමින් මානව හිමිකම් පිළිබඳව කොමසාරිස් මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව පිළිබඳව කරන ලද ප්‍රකාශයෙන් සම්බන්ධයෙන් මෙම ගරු සභාවේ අවධානය යොමු කරවෙමි. එහිදී වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණත් පා ඇති ආර්ථික, සමාජීය හා පාලන අභියෝගවලට හේතුන් ලෙස මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශ හැකිලියාම, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන,
සමාජීය
ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය හා තිරස්සර සංවර්ධනය කෙරෙහි මිලිටරීකරණය සහ වගවීම නොමැතිකම යන තත්වයන්ගෙන් අඛණ්ඩව එල්ලවන පීඩාකාරී බලපෑම යන කරුණු කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු විය. හදිසි නීතිය පැනවීම, මානව හිමිකම් ක්‍රියාකාරීන්ට හිරිහැර කිරීම, බියගැන්වීම, අධිකරණයේ ක්‍රියාමාර්ග හරහා අපහසුතාවයට පත්කිරීම හා ආණ්ඩුව විවේචනය කරන සිසුන්, විද්වත් වෘත්තිකයින් සහ ආගමික නායකයින් දක්වා වූ මර්ධනය යන කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇත. සාමකාමී උද්ඝෝෂණ හා අනුස්මරණවලට එරෙහිව අධික බලය භාවිතා කිරීම, උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගැනීම හෝ නිරෝධායන මධ්‍ය මධ්‍යස්ථානවලට යොමු කිරීම සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මර්ධනයට නව රෙගුලාසි සම්පාදනය කිරීම යන කරුණු නිදසුන් ලෙස පෙන්වා දිය හැකි. තවද අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ කරුණු දැක්වුවහොත් වසන්ත කරන්නාගොඩ නිදහස් කිරීම, පාස්කු ප්‍රහාරයේ විපතටපත්වුවන්ට සත්‍යීතු නොකිරීම, එවැගේම දුමින්ද සිල්වා නිදහස් කිරීම, පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයන් මිය යාම, ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත අවභාවිතා කිරීම වැනි අවස්ථාවන් ගණනාවක් නිදසුන් ලෙස දක්විය හැකි වේ. මිෂෙල් බැෂලේ මහත්මියගේ මෙම සියලු චෝදනා වත්මන් පාලන සමයට අදාළ වන බැවින් මෙම ප්‍රකාශය තුළින් පැන නැගී ඇති තත්ත්වය නිවැරදි කිරීමට ආණ්ඩුව වහාම ගත යුතුයයි මම මේ සභාවට යෝජනා කරයි. එතකොට මේ විදුලි පුටුවක් පෙන්නලට තමයි රටේ ජනතාව වෙනස් වෙන ජීව වෙනස් කරලා මනස වෙනස් කරලා මේ ආණ්ඩු ආවේ. හැබැයි ඇවිල්ලා අද පරණ ගියපු ආණ්ඩුව කරපු හොඳ දේවල් අද දැන් ජිනීවා ගිහිල්ලා දැන් හොඳයි ඒවා දිගටම ක්‍රියාත්මක කරනවා කියනවා. පසුගිය කාලේ අතුරුදන් වූවන්ගේ කොමිසම වහනවා කිව්වා, හානිපූර්ණ කාර්යාලයේ වහර දානවා කිව්වා, දැන් ජනාධිපතිවරු එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහින් ඒවා අපි ඉදිරියට කරගෙන යනවා බවට කියනවා. ලංකාවේ දෙමළ ඩයස්පෝරාව විවේචනය කරලා ඇමරිකාවට ගිහිලා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරනවා එන සාකච්ඡාවට ඉන්න කියලා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්තුමිය මේ කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේදී කරපු දේවල් ගැන. මේ මානව කොමසාරිස්තුමිය ගැන චෝදනාවලින් දැන් නැවත වතාවක් කියනවා. මාර්ධවේදීන්ට තර්ජනාත්මක දුරතන ඇමතුමෙනවා, සිවිල් ක්‍රියාකාරීන් ආණ්ඩුව විවේචනය කරන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙනියනවා, ඇත්ත කතා කරොත් ගෙනියනවා CID එකට. ඒක තමයි වෙන්නේ. ඒක නිකන් මේ දඬුවම් මන්දිරයක. ඒක නිසා බය කරන මෙවලමක් බවට පත් කරගෙන තියෙනවා. එතකොට මේක අලුත් සංස්කෘතියක් පටන් ගෙන තියෙනවා. සාමකාමී විරෝධතාවන් බලහත්කාරයෙන් නිරෝධායනයට අරගෙන ගිය මේ ආණ්ඩුව. ඒ විතරක් නෙවෙයි, ළමයි 11 දෙනෙක් පැහැරගෙන ගියපු නඩුවෙන් කරන්නාගොඩ නිදහස් කළේ ආණ්ඩුව. ඒක උස්සාවිය නිදොස් කොට නිදොස් කළා නෙවෙයි, නීතිපතිවරයා තමයි නඩුව ඉල්ලාස් කරගත්තේ. එතකොට දුමින්ද සිල්වාගේ නිදහස ඒක දේශපාලනික කාරණාවක් බවට අදපත් වෙලා තියෙනවා. ත්‍රස්තවාදී පැලැක්වීමේ පනත යටතේ නීතිඥයින්, මානව ක්‍රියාකාරකයින්, කවි ලියපු අය, මතවාද පතුරවපු අය ඒ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ජිනීවා සමුළුවට යන අතරවාරදීම තමයි ලොහාන් රත්වත්තේ ඇමතිවරයා ගිහිල්ලා අර සිරකරුවන්ගේ ඔළුවට පිස්තෝලේ තියන්නේ. එල්ලුම් ගහ බලන්න අධිකරණයේ ඇතුළට යන්නේ තවත් තවත් කට්ටියත් එක්ක. එහෙම ගිහිල්ලා බීගෙන ගියන්නේ මේවා මානව හිමිකම් වලට කොහොම බලපාවිද? ගිහිල්ලා දෙමළ සිරකරුවන්ගේ ඔළුවට තුවක්කුව තියලා දන ගහලා අපේ ආණ්ඩුව තියෙන්නේ අපිට ඕන දේ අපි කරනවා කියන්න පුළුවන් හයියෙන්නේ කොහොමද මේ විදියට? එතකොට පොලිස් හැමතිත් කියනවා ඔළුවට තියලා තියෙන තුවක්කුව නීත්‍යානුකූල තුවක්කුවක් කියලා. ඉතින් හරි කතාවනේ, නීත්‍යානුකූල තුවක්කුව තියෙනවනම් සිරකරුව මරන්න පුළුවන්. එහෙනම් මේ විදියට ගිහිල්ලා මේක ඉතින් පුරුද්ද. ඔය විදියට තමයි මේිට කලිනුත් බන්ධනාගාර සිද්ධියක් සිද්ධ වුනේ. එතකොට දැන් ජාතික සංවිධානය වෙනුවෙන් මේ ජාතික සංහිඳා හිදියාව වෙනුවට පිටරට ගිහිලා කියනවා ජාතික සංහිඳියාව කියලා මෙහෙ ඇවිල්ලා ජාතිවාදය අවුස්සනවා. එතකොට මේ ජාතිවාදය අවුස්සද්දි පාස්කු ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කරනවා කියලා ආපු අය ජනාධිපති විමර්ශන කොමිසමෙන් වැරදිකරුවන් ලෙස නම් කරපු මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට විරුද්ධව මුකුත් කරන්නේ නැහැ. ඒකට මේ නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නීතිය ක්‍රියාත්මක කරන්න කියපු පොලිස් නිලධාරීන් 3 දෙනෙක් රජයේ සාක්ෂිකරුවන් බවට පත් කරලා ඒ අයව නිදොස් කොට නිදහස් කරන්න සැලැස්ම ගහනවා. මේකේ මහමොලකරුව යට ගහන ප්ලෑන් එක ගහනවා. ඒ විතරක් නෙවෙයි, සංහිඳියාව පැත්තකට දාලා ජාතිවාදයේ වපුරන්න අර ගලබොඩත්තේ ඥානසාර හාමුදුරුව ඇතුළු ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් දාලා ජාතික නාලිකා පාවිච්චි කරලා අල්ල දෙවියෝ තමයි මේකේ මහමොලකාරය කියන තැනට ගෙනල්ලා තියෙනවා. මේ මොකද්ද නැවත වතාවක් කරන්න හදන්නේ? මේ බෝම්බේ ගැහුවේ කවුද? ගහන්න උදව් කරේ කවුද? සැලසුම් කරේ කවුද? දැනගෙන ගහන එක බලාගෙන හිටියේ කවුද? ඒ දවස්වල නිවාඩු දාලා ගිහපු පොලිස් කාර්යෝ කවුද? ඒවා ගැන හොයන්නේ නැතුව. ඒ නිසා මේ මහකොමසාරි ඉස්සරිය ඉදිරිපත් කරපු සියලු චෝදනා ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ සිද්ධ වෙච්ච වැරදි. ඒ නිසා මේව වහාම නිවැරදි කර නොකළොත් මේක බරපතල ප්‍රශ්නයක් වෙනවා. අද වෙනකොට වෙනද කිව්වේ දෙමළ ඩයස්පෝරාව තමයි වෙන වෙන රටවල් වලදී හූ කියන්නේ විද්ඝෝෂණ පවත්වන්නේ අපේ රාජ්‍ය නායකයෝ යනකොට කියලා. දැන් මිලානෝවල විතරක් නෙවෙයි ඇමරිකාවෙත් මේ රටේ රාජ්‍ය නායකයා යනකොට විරෝධය දක්වන්නේ දෙමළ මිනිස්සු විතරක් නෙවෙයි, සිංහල මිනිස්සු, බෞද්ධ මිනිස්සු, කතෝලිකයෝ, මේ ලංකාවේ මිනිස්සු තමයි අද ඒ රටවල විරෝධය පාන්න පටන් අරගෙන තියෙන්නේ මේ රට ආරක්ෂා කරගන්න ඕන නිසා. බොහොමත්ම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු ජේසි අලවතුර මැතිතුමා, ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
මුලසනෝමර ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම මනුෂ්‍ය නානායකකාර මන්ත්‍රීතුමා ඉතාමත් කාලුච්ච යෝජනාවක් ගෙනාවේ සභාව කල් තබන අවස්ථාවේදී. මේක ඉතාමත් බැරරුම් කාරණා බවට පත් වෙනවා. 2021 පහුගිය 13 වෙනිදා මානව හිමිකම් කොමිසමේ මහකොමසාරි එහෙම නැත්නම් මිෂෙල් බැෂලේ මහත්මිය කියපු කාරණා දිහා බැලුවහම ඒ සියල්ලම මේ රජයේ පත් වුණාට පස්සේ රජයේ විසින් ඇති කරගත්ත කාරණා. ඉතින් ඒක තමයි මේකේ තියෙන භයානකම. මොකද රජය මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කරන තැනට දැන් චෝදනා ගණනාවක් තියෙනවා. එතකොට මේකේ භයානකම තමයි අපි දැක්ක 2015 කලින් මේ රටේ එවකට හිටපු මහින්ද රාජපක්ෂ රජේ කතා කරේ මැතිවරණ වේලාවේදී විදුලි පුටුවක් ගැන. එහෙම කතා කරපු අවස්ථාවේ සමගි එහෙම නැත්නම් ඒ වෙලාවේ තිබුණ ඒ රජය අපි ජයග්‍රහණ ගණනාවක් අපිට හිමි වුණා. මොකද අපිට නැති වෙලා තිබුණු GSP Plus වැනි බදු සහන අවුරුදු ගණනාවක් අපිට අහිමි වෙලා තිබුණා. දැන් අද මේ රටේ ඇති වෙලා තියෙන මේ ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් එහෙම වෙලාවක දැන් අපිට මේ නැවත වතාවක් යුරෝපා පාර්ලිමේන්තුවේ යෝජනාවක් ඇවිල්ලා තියෙනවා මේ GSP Plus සම්බන්ධයෙන් සලකා බලන්න කියලා. ඒ මන්ත්‍රීතුමාලා එහෙම නැත්නම් මෙහෙ ඇවිල්ලා ඒක හොයලා බලන්න දැන් නියමිතව තියෙනවා. එහෙම අවස්ථාවක තමයි මේ රජයේ මේ කරන ක්‍රියාවලිය තුළ මේ වෙන කවුරුත් නෙමෙයි රජය කරන ක්‍රියාවලිය තුළ අපිට මේ දේවල් අහිමෙන්න යන අවස්ථාව. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා මේ රටට නැවත වතාවක් එවැනි තත්ත්වයක් ඇති වුණොත් විශේෂයෙන්ම GSP යැනි බදුසාන එවැගේම මත්සියන් සඳහා ලබා දෙන යුරෝපයේ බදුසාන අපිට අහිමි වුණොත් අපිට තමත් ඩොලර් ප්‍රමාණයක් අහිමි වෙනවා විතරක් නෙමෙයි විශාල ප්‍රමාණයක් රැකියා නැති වෙනවා. මොකද පහුගිය වතාවේ අපිට GSP නැති වුණාම විශාල වශයෙන් අපේ රැකියා විශාල ප්‍රමාණ සංඛ්‍යාවක් නැති වුණා. ඉතින් මේවා බලපාන රටේ සාමාන්‍ය ජනතාවට අද 3 ලක්ෂ 1 ලක්ෂ කන්න ඉන්න අමාරු ජනතාවට තමයි මේවට වන්දි කියවන සිද්ධ වෙන්නේ. ඒ නිසා රජයේ ඉන්න මැතිවරු ගිහිල්ලා අද බන්ධනාගාරයට ගිහිල්ලා ඒ සැකකරුවන්ට තුවක්කු පෙන්නලා එහෙම නැත්නම් බියවද්දනවා එහෙම නැත්නම් චර්ජනය කරනවා. මේවා සම්බන්ධයෙන් මොකද මේ රටේ නීති ක්‍රියාත්මක වෙන්නේ? අපි මේ සම්බන්ධයෙන් පොලිස්පතිරයා කියලා තිබුණා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් නැහැ කියලා. සමගි ජනවලේ ගිහිල්ලා මමත් ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී තුමල්ලා සමග ගිහිල්ලා පැමිණිල්ලක් අපි ඉදිරිපත් කළා තියෙනවා. දැන් සතියකට වැඩි කාලයක් ගිහිල්ලා තියෙනවා. අපි අහනවා මේවට මොනවද ගත්ත ක්‍රියාමාර්ග? ඒ නිසා අද මේ ජාත්‍යන්තර වශයෙන් අපිට ඇවිල්ලා තියෙන ප්‍රශ්න ගණනාවම ආණ්ඩුව විහිඳාගත්ත ප්‍රශ්න. හැබැයි ඒකන වගේ කියන්න වෙලා තියෙන්නේ ඉදිරි අනාගතයේ යම් යම් බාධා අපිට ආවොත් ඒ බාධා වලට වගේ කියන්න වෙන රටේ පොදු ජනතාවට. ඒ නිසා මේක අපි පැහැදිලිවම කියනවා මේක සාමාන්‍ය කාරණාවක් නෙමෙයි. මිෂෙල් බැචලේ මහත්මයා ඉදිරිපත් කරපු සියලුම කාරණා රජයේ විසින් ඇති කරගත්ත කාරණා. ඉතින් ඒකදී අපි දැක්කා උද්ඝෝෂකකින් අපි දැක්කා අධ්‍යාපන ශේෂය අද අවුරුදු මේ අවුරුදු කහමාරම අපේ දරුවන් අධ්‍යාපනය ලබන්න බැරුව තියෙන වෙලාවක ගුරුවරු ඒ වගේම ඒ විදුහල්පතිවරු තමන්ගේ ස්වේච්ඡාවෙන් ඒ අධ්‍යාපනය ලබා දෙනකොට යම් යම් ගැටලු සාකච්ඡාවෙන් විසඳගන්නේ නැතුව ආණ්ඩුව ඒ අය නිරෝධායනය එහෙම නැත්නම් විශේෂයෙන් මේ අය යම් යම් උද්ඝෝෂණ ඉදිරිපත් කරන වෙලාවේ උසාවියට ඉදිරිපත් කරාම ඒ අය පොලිසිය අරන් ගිහිල්ලා උසාවියෙන් ඒ අය
මිනිත්තු දෙකක කාලයක්
උසාවියෙන් ඒ අය නිදහස් කරාම මොකද කරේ? පොලිසිය ගිහිල්ලා උසාවිය ගේට්ටුවට බස් එකක් ගහලා ඒ අය නිරෝධායන නීතිය අරද ගිහිල්ලා ඒ අය විශාල හිරිහැර කරා. ඒ තුලින් තමයි මේ ප්‍රශ්නේ උග්‍ර වුණේ ගුරුවරුන්ගේ ප්‍රශ්නේ. ඒ වගේම මේ ඊයේ පෙරේදා ආපහු නැවත වතාවක් විශේෂයෙන්ම විදුහල්පති සංගමයේ නියෝජනය කරන විදුහල්පතිරු දෙදෙනෙක් නැවත වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අරන් ගිහිල්ලා ඒ අය පැය ගාණක් තියාගෙන ප්‍රශ්න කරලා නොයෙකුත් ආකාරයේ බලපෑම් ගණනාවක් ඇති කරනවා. ඉතින් එහෙනම් අද මේ රටේ සාධාරණව තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන ඒ වෘත්තිවේදීන්ට අද හදිසි නීති යටතේ ඉතාමත් අසාධාරණ විදියට මේ කරන බලපෑම් තමයි අද මේ අපිට මානව හිමිකම් හා සම්බන්ධයෙන් ප්‍රශ්න ගණනාවක් උදා වෙලා තියෙන්නේ. එහෙමනම් මේ අලුතෙන් 2015 අපි ඒ ලබාගත්තු ජයග්‍රහණ නැවත ආපස්සට අරන් ගිහිල්ලා අපේ රට ඉතාමත් අශික්ෂිත තත්ත්වයට එහෙම නැත්නම් ඉතාමත් නරක තැනකට ගේන්න උදව් කරලා තියෙන කවුද? රජය. ඉතින් අපි පැහැදිලිව කියනවා විශේෂයෙන්ම අපේ මනුෂ්‍ය මන්ත්‍රීතුමා ඉතාමත් වැදගත් යෝජනාවක් ඉතාමත් අවශ්‍ය යෝජනාවක් අපේ රටට. ඒ නිසා මේ වෙලාවේ අපි ඉතාමත් පරිස්සමෙන් අපේ රටේ මානව හිමිකම් හා සම්බන්ධ වැඩවලදී කටයුතු කරන්න ඕනි. රජය මැදිහත් වෙලා අපි ලැජ්ජා වෙන්න ඕනි. රජය මැදිහත් වෙලා මේ කරන ක්‍රියාකලාප නිසා අනාගතේ අපිට යම් යම් සම්බාධක ආවොත් මේ රජය මේවට වගේ කියන්න ඕනි. ඒ විතරක් නෙමෙයි ඒකෙන් වෙන පාඩුව අපේ සමස්ත රටේ ජනතාවට ඇති වෙනවා කියන එක මතක් කරමින් වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමී නිශ්චිතන්තවෙන් මම වචන ස්වල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු ප්‍රේමනාත් දොළවත්ත මැතිතුමා. ඔබතුමාට මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
කාලෙත්
මිනිත්තු 3යි.
ස්තුතියි. ස්තුතියි සභාපතිතුමනි. අපි බලන්න ඕනේ මේ මෙවැනි යෝජනා ගෙනාවාම මේ යෝජනා ගෙනාපු අයගේ ඉතිහාසය බැලුවාම පුදුම වෙන දෙයක් නෙමෙයි. අවුගේ ආණ්ඩුව කාලේ අපේ රටේ යුද රණවිරුවෝ යුද අපරාධ කරා කියලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා එකඟතා සහිතව සම්මුති සහිතව එක යෝජනාවක් අපේ රටේ විදේශ ඇමතිතුමා ගෙනාපු ආණ්ඩුවට නියෝජිතයෝ තමයි මන්ත්‍රීවරු තමයි මෙවැනි යෝජනාවල් ගෙනල්ලා අද කතා කරන්නේ. පැහැදිලිව කියන්න ඕනේ මිලිටරීකරණය කියන වචනය යම් ආකාරයේ වැරද්දක් වැරදි ලෙස තෝරගෙන තියෙන්නේ. මේ රටේ කොහෙද හමුදා මිලිටරීකරණයක් තියෙන්නේ? මේ රටේ ආණ්ඩුව ගෙනියන්නේ ශ්‍රී ලංකා පොජන පෙරමුණ. හැබැයි අපේ රටේ ජනාධිපතිතුමා මිලිටරි හිටපු හමුදා නිලධාරියෙක් බව ඇත්ත. හැබැයි එතුමා මේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොජන පෙරමුණේ සමාජිකත්වය අරගෙන ශ්‍රී ලංකා පොජන පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයෙක් වෙලා මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ ආශිර්වාදයේ තුල දේශපාලන ප්‍රවාහයක් තුල තමයි ජනාධිපති වෙන්නේ. ඒ තුල සමහර අවස්ථාවල දේශපාලන පත්වීම් වලට සමහර හමුදා නිලධාරි පත් වෙලා තියෙනවා. හැබැයි අපි හමුදාව යොදාගෙන තියෙනවා නම් ඉන්නත් කරරයට ඒ කරන්නේ අපේ ආණ්ඩුව. අපි ආණ්ඩුවක් හැටියට අපි ගන්න දේශපාලන තීරණ දු තමයි එහෙම තීන්දුව తీරන ගන්නේ. ඒ නිසා වරද්ද ගන්න එපා. මිලිටරීකරණය කියන වචනය වරද්ද බව තෝරගන්න එපා. අපි නිසි පුද්ගලයෝ නිසි අවස්ථාවේ අනුව අවශ්‍යතන් දී යොදාගෙන අපි කටයුතු කරන ස්වරූපයක් තියෙනවා. මේ මිෂෙල් බැස්ලිලා කියන කතා අපි බැලුවොත් එම් මිෂෙල් අපි පැහැදිලිව කියන්න ඕනේ එතුමියලා පහුගිය කාලේ පුරාවටම කතා කරේ අපේ ආණ්ඩුව ගැන අපේ රට ගැන ওই ස්වරූපෙන් තමයි. තමුන්නාන්සේලා ගිහිල්ලා යුද අපරාධ කරා කියලා කණපින්දම් ගාගෙන එහෙම කතා කරාම තමයි තමුන්නාන්සේලාට නොයෙක් නොයෙක් වරප්‍රසාද ලැබුණේ. අද අපි අපේ යුද හමුදාව ආරක්ෂා කරගෙන අද අපේ ස්වාධීනත්වයේ ආරක්ෂා කරන අපි කටයුතු කරන්නේ. දැන් අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ තමයි දැන් මේ පාස්කු ප්‍රහාරය ගැන කතා කරනකොට එතුමිය එක පැත්තකින් කියනවා පාස්කු ප්‍රහාරයට දඬුවම් දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් කියනවා සැකකාරව නිදහස් කරන්න ඕනේ. මොකද මේ දෙබිඩි පිළිවෙත? අපිට තියෙන ප්‍රශ්නේ ඒකයි. මෙතුමියලා එකක් එතුමියලා කිසිම වෙලාවක රටක් හැටියට අපිට අවශ්‍ය දේ කරන්න අපිට ස්වාධීන කටයුතු කරන්න දෙන්නේ නැහැ. අපි කිසිම වෙලාවක අධිකරණ ගැන කතා කරනකොට දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගැන කතා කරා අධිකරණ ක්‍රියාවලියක් ගැන කතා කරන්නේ නැහැ කිව්වා. අපට පුදුමයි තේරෙනවා මෛත්‍රීගේ ඒ ප්‍රකාශය බැලුවා. මොකද එක පැත්තකින් කියනවා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ, අනිත් පැත්තෙන් කියනවා ඒ අදාළ සැකකරුවන්ව උදාහරින්න කියලා. ඒ නිසා අද දෙබිඩි පිළිවෙතක් තමයි එය පැහැදිලිව ඉදිරිපත් කළ තියෙන්නේ. අපි කිසිම වෙලාවක සාමකාමී උද්ඝෝෂණ වලට අපි කිසිම වෙලාවක ඔය කියන අවීර කරන්න යන්නේ. හැබැයි මට මතක් වෙනවා පහුගිය කාලේ කොහොමද යහපාලන ආණ්ඩුව කාලේ අද මම හිතන්නේ මනුෂ්‍ය නායකයන් මැතිතුමා පොඩක් බය වෙලා තිනවා CID එකට එන්න කිව්වා කියලා. ඕවා හොඳ පන්නර. ඕවට බය නැතුව ගිහිල්ලා මූණ දෙන්න ඕනේ. ගිහිල්ලා ප්‍රකාශ දීලා ඇවිල්ලා
මතුමාගේ කාලේ අවසන්
වුණා. මොකද හේතුව පහුගිය කාලේ පුරාවටම යහපාලන ආණ්ඩුව කාලේ කොහොමද පලිගත්ත කියලා අපිට අපතක නැහැ. හැබැයි කිසිම වෙලාවක අපි පැහැදිලිව කියන්නේ ආණ්ඩුවක් ඇරිට අපි ප්‍රගතිශීලී ආණ්ඩුවක් ඇරිට තමුන්නාන්සේලා තියෙන උද්ඝෝෂණය කරන්න තියෙන අයිතිය තමුන්නාන්සේලාට විරෝධතා දක්වන්න තියෙන අයිතිය අපි කිසිම වෙලාවක අවහිර කරන්නේ නැහැ. මොකද හේතුව අපි ඊයේ දැක්කා අධිකරණයට අපි අත දීලත් නැහැ. ඊයේ අධිකරණ වලින් පැහැදිලිව අපයක් දීලා එළියට දැම්ම අර පදික වේදිකාවල වෙළඳාම් කරන ඒ සමිතියේ සභාපතිතුරු තමුන්නාන්සේලාගේ වෘත්ති සමිති ක්‍රියාකාරීකම්. ඒ නිසා ආණ්ඩුවක් ඇරිට අපි ක්‍රියාත්මක කරනවා විනා අධිකරණයට කිසිම ආකාරයේ එහෙම අතවීමක් කරන්නේ නැහැ කියන කාරණේ මතක් කරමින් වෙලාව අවසන් නිසා අදහස් කර ගොඩක් තියෙන දක්වන්න මම නිහඬව ඔබව ස්තුතියි.
එමේ සුමන්දිරන් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
Thank you honorable presiding member for the time allocated for me to speak a few words on this adjournment motion. The problem with the government seems to be its double speak. I have here with me a tweet by His Excellency on the 21st of July this year, where he says, and I quote, "We are committed to work with the UN to ensure accountability and human development." He says, work with the UN on accountability and achieve lasting peace and reconciliation. And then he says, we are dedicated to resolving the issues and ensure justice and reconciliation by implementing necessary institutional reforms. We welcomed it immediately. Whenever there has been a progressive move by the government, we have publicly welcomed it. We retweeted the president's tweet, and we said we welcome and assure our support to the president's commitment to work with the UN on accountability, and we said awaiting further moves of the government in this regard, because we know that you can await and await and await and nothing comes about. Because it was in 2009, 26th of May, that His Excellency Mahinda Rajapaksa made a joint statement with the visiting Secretary General of the UN, Ban Ki-moon, in Kandy, assuring him of certain inquiries that will be made. 12 years hence, His brother Excellency, His Excellency Gotabaya Rajapaksa says the same thing. And then the foreign ministry says, no, we will not agree to any external mechanisms. President says one thing. Honorable Taraka Balasuriya perhaps is going to reply to that, but your minister says he rejects the oral update and we cannot agree to any agreement with the UN on this. Now that's a double speak. Similarly, thank you. Similarly, the call by the president to talk to the Tamil diaspora, we have welcomed it. But on the 16th of July, on the 16th of July this year, the president invited the TNA to come to talk with him. And at the last minute, he put it off. Maybe there was some issue. And he sent two letters to us saying, very soon we will fix a date. 2 months hence, we are still waiting. But he goes to New York and he wants to talk to the Tamil diaspora. We have welcomed it. All the very best to him. But he must talk to us, the representatives of the Tamil people here, and settle this issue. Thank you.
Garu Shanta Bandara Mathuma, Vatamana Minutu Tunaka Kalyak Thiyena.
Garu Mulasana Aruda Mantrithumeni. විශේෂයෙන්ම පනෝසලා නායකකාර මැතිතුමා විපක්ෂ වෙනුවෙන් ඉදිරිපත් කරපු චෝදනාවට අදාළව කෙටි කාලයක් තියෙන නිසා අපි දැක්කා විශේෂයෙන්ම අද දවස පුරාමත් විවිධ අවස්ථාවල අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම ඩයස්පෝරාවට සාකච්ඡාවට එන්න කියන යෝජනාවක් ආරාධනාවක් කිරීම පිළිබඳව දැඩි ලෙස විවේචනයට ලක් කරනවා. දමිළ ඩයස්පෝරාව මේක හැදුනේ කොහොමද? මෙතන මං හිතන්නේ ගොඩක් විපක්ෂයේ මන්ත්‍රීවරු අද වරද්දගෙන කතා කරේ. ඩයස්පෝරා, දමිළ ඩයස්පෝරාව තියෙනවා, LTT ඩයස්පෝරාව තියෙනවා. මේ දමිළ ඩයස්පෝරාව හැදුනේ නිකම්ම නෙමෙයි. 1983 මේ රටේ JR ජයවර්ධන මහත්තයා පාලනය කරන කාලේ ඇතුණේ කළු ජූලිය, ඒ කළු පැල්ලම ඉවත් කරගන්න බැරි ඒ දමිළ ජනතාවට එදා විච්ච දැඩි අසාධාරණයේ මේ රටේ හිටපු විද්වත් මේ රටේ හිටිය ඒ වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් ඒ ව්‍යාපාරිකයන් ඒ සියල්ලටම මේ රට දාලා යන්න සිද්ධ වුණා. මේ රට දාලා ගියා දමිළ ජනතාව. ඉස්සර අපේ ඩිස්පෙන්සරි වල හිටියේ දමිළ වෛද්‍යවරු. ඉතාලම හොඳට ඒ වෛද්‍යවරු ඉතාලම ආදරෙන් අපේ රෝගීන් ගියාම සිංහලද මුස්ලිම්ද දෙමළ කියලා බලන්නේ නැතුව හොඳට ඒ අය සේවය ලබා දුන්නා. එවැනි ඉතාම වැදගත් කණ්ඩායමක් රටෙන් එලවලා දැම්මා. ඒ අය තමයි ගිහිල්ලා ජාත්‍යන්තරයේ තුල ඩයස්පෝරාව නිර්මාණය කරේ. ඒ නිසා එක කණ්ඩායමක් ඉන්න LTT ඩයස්පෝරාව, අනිත් අය ඉන්නවා දමිළ ඩයස්පෝරාව. මේ දමිළ ඩයස්පෝරාව එක්ක සාකච්ඡා කිරීමේ කිසිම වරදක් නැහැ. LTT ඩයස්පෝරාව එක්ක සාකච්ඡා කිරීමේ කිසිදු වරදක් නැහැ. දැන් අපි ත්‍රස්තවාදයේ නිමාඩපත් කළ සෑහෙන කාලයක්. අද මේ වෙනකොට අපි දන්නවා 12,000කට වඩා වැඩි LTT එකට සම්බන්ධ වෙලා හිටපු තරුණ තරුණියන් නිදහස් කරලා පුනරුත්ථාපනය කරලා ඒ පවුල් වලට බාර දීලා ඒ අය විවාහ කරලා එයාලට වෘත්තීය පුහුණුව ලබා දීලා ඔවුන්ව සමාජගත කරලා තියෙනවා. ඇයි ඒව කතා කරන්නේ නැත්තේ? දැන් සූදානම් වෙලා තියෙන රජය දේශපාලන වශයෙන් එහෙම නැත්නම් LTT එකට සම්බන්ධ වීම නිසා සිරගත වෙලා ඉන්න විශාල සිරකරුවන් ප්‍රමාණයන් නිදහස් කරන්න මේ වෙනකොට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නවා. ඒ නිසා අපි මේ වෙලාවේදී විශේෂයෙන්ම රට ඇතුලේ තියෙන ප්‍රශ්න, අපේ රටේ ආර්ථිකයේ මේ ආණ්ඩුවේ හැසිරීම, විපක්ෂය ඒවා විවේචනය කරන්න කමක් නැහැ. ඒ සම්බන්ධව තමන්ගේ මතය කිව්වට කමක් නැහැ. හැබැයි ජාත්‍යන්තරයට යනකොට අපි ශ්‍රී ලාංකික රාජ්‍ය හැටියට යන්න ඕනේ. ඒ ශ්‍රී ලාංකික රාජ්‍ය ඇතුලේ විපක්ෂයක් ඉන්නවා. ආණ්ඩුව ඇතුලේ නැති වුණාට ශ්‍රී ලාංකික රාජ්‍ය ඇතුලේ විපක්ෂයක් ඉන්නවා. ඒ නිසා අපි මේ රට කිලිටි කරොත් වැරදි
තොරතුරු ජාත්‍යන්තරයේ දීලා කාලය අවසන්
අපිට ඒ ලැබෙන්න තියෙන ඒ වරප්‍රසාද වේවා නැත්නම් කීර්ති නාමය හානි කිරීම කවදා හරි ඔබතුමාගේ බලයට ආවත් ඒක බලපානවා කියන එක මතක් කරගන්න ඕනේ. ඒ නිසා අපි ඔක්කොම මේ ජාත්‍යන්තර ප්‍රශ්නේදී මානව හිමිකම් ප්‍රශ්නේදී රටක් හැටියට එකට හිත ගන්න ඕනේ ගොඩක් රටවල් එහෙමයි කටයුතු කරන්නේ. ඒ නිසා ඒ විවේචනය කරන්න සාධාරණ විවේචන. නමුත් ආණ්ඩුව තියෙන අඩුපාඩු පෙන්වා දීම වෙනම කතාවක්. නමුත් ජාත්‍යන්තරයට පසුගියදා බන්ධනාගාරය ඇතිවෙච්ච සිද්ධියත් ජාතිවාදී ප්‍රශ්නයක් බවට පත් කරන්න සමහර දමිළ අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු කටයුතු කරා. ඒක හොඳ දෙයක් නෙමෙයි. එතන වැරද්දක් සිද්ධ වුණා නම් ඒ ගැන පරීක්ෂණයක් තියෙනවා. ඒ කටයුතු ඒ ආකාරයෙන් වෙනවා. හැබැයි ඒක ජාතිවාදී ප්‍රශ්නයක් බවට පත් කිරීම ගෝචර නැහැ කියන එක අපි මේලා මතක් කරනවා. ඒ සමයි කාලය අවසන් නිසා කරුණු රාශියක් කියන්න තිබුණත් විශේෂයෙන්ම අපේ අතිගරු ජනාධිපතිතුමා ඉතාම සාර්ථක කතාවක් එදා ඉදිරිපත් කළා.
අවසන් කාල මන්ත්‍රීතුමා
කරුණු ගාන රාශියක් ගැබ්බෙලා තිබ්බා. ඒ වෙනුවෙන් කටයුතු කරපු විදේශ අමාත්‍යංශ ඇතුළු විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට අපේ රටේ ගෞරවය මේ අවස්ථාවේදී පුද කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.